සුබදෑසනක් සියලු මාධ්‍යවි සහෝදරුන් අපි සහෝදරත්වයෙන් පිළිගන්නවා. අද අපි මාධ්‍ය හමුව කැඳෙව්වේ මූලික වශයෙන් කරුණු කීපයක් සාකච්ඡා කරන්න. එක කාරණයක් තමයි මේ පොහොර ආනයනය සම්බන්ධව දැන් නිර්මාණලා තියෙන ගැටලුව. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට මතුලා තියෙන කරුණු පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන්න. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකීන්ට අදාළව බරපතල ප්‍රකාශයක් පසුගිය දිනේ කම්කරු ඇමතිවරයා විසින් ඉදිරිපත් කරා. ඒ ප්‍රකාශය සහ පෞද්ගලික අංශ සේවකීන් මේනකොට මුහුණ දෙලා තියෙන ඛේදවාචක පිළිබඳව එක පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න සහ ඒ වගේම කම්කරු ඇමතිවරයාට ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් අපි විරෝධය පළ කරන්න සහ ඒ සම්බන්ධයෙන් අපි ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න මේ මාධ්‍ය හමුව කැඳෙව්වි. දැන් ඔබ දන්නවා මේ වෙනකොට ලංකාව විශාල වශයෙන් ව්‍යසන ගණනාවකට මේ අද දවසෙනකොටත් මුහුණ දෙලා තියෙනවා. විශේෂයෙන්ම මේනකොට ගංවතුර තත්ත්වයක් විසින් විශාල ස්තරයක් සමාජ දිරුව පීඩාවට පත් වෙලා තියෙනවා, ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. සමහර අතර මේ ගංවතුර තත්ත්වයට අදාළ කරන සමහර කාරණා ගත්තට පස්සේ සබහාධර්මයත් එක්ක මේ සංවර්ධනය කියලා ගෙනාපු මේ මොඩල් එක, මේ ආකෘතිය සබහාධර්මත් එක්ක කරන ගණදුනුවේ ප්‍රතිඵලයක් තමයි අද මිනිසුන්ට භුක්ති විඳින සිද්ධලා තියෙන්නේ. නැත්තම් අපිට මේක අපේ තීරණ උදාහරණ වලින් කියනවා නම් අධිවේගී මාර්ග හදද්දී ඒ අධිවේගී මාර්ග හදපු එක සහ ඒව හදන්න යෝජනා කරලා තිබිච්ච ක්‍රමයේ ඒ වුණට හදපු විදිහ සම්බන්ධයෙන් ප්‍රශ්නත් එක්ක තමයි අද මේ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර ප්‍රදේශ හරහා ඇත්තරම වේලි බෙදලා වගේ තියෙනවා. ඒ නිසා මේ එක තැනක බෝක්කුවක් දැම්මට ඒ බෝක්කු දැමීමෙන් වතුර ගලා යෑම සිද්ධ වෙන්නේ නැහැ. හදිසි වතුර දහරාවක් ආවන් පස්සේ ඒ ප්‍රදේශයේ ඒ කියන්නේ පහත් බිම් හරහාම ගලා යන ඉඩකඩ තියෙන උනේ. ඒ වෙනුවට වේලි බඳලා තියෙනවා. ඉතින් මේ වේලි විසින් තමයි අද මේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධලා තියෙන්නේ. ඒ වගේම අක්‍රමවත් සංවර්ධන විසින් මේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධලා තියෙන්නේ. ඒ නිසා මම ඒ ආරම්භය ගත්තේ සබහදාමත් එක්ක ගනුදුනු කරද්දී. නැත්තම් මේ අපි මහා බලවත් උන් බලවත් සහ බලවත් හැකියාවක් තියෙනවා කියලා හිතන විද්‍යාව තාක්ෂණය මේ සියල්ල සබහදාමත් එක්ක පරිසරෙත් එක්ක ගනුදුනු කරද්දී ඒ ගනුදුනුව බොහොම පරිස්සමට කරන්න ඕනේ. ඒ ගනුදුනුව වැරදුනොත් එහෙම ඒක ඇතුලේ මිනිස්සුන්ට විඳින් වෙන ප්‍රශ්න අපිට ගණනය කරන්න බෑ. ඒක කොතරම්ද කියලා කියන්න බෑ. ඒ නිසා මේ පොහොර සම්බන්ධයෙන් අනුගමනය කරන්න හදන ප්‍රතිපත්තිය එක පැත්තකින් සබහාදහමත් එක්ක අපි කරන හදන ගනුදෙනුවක්, තව පැත්තකින් අපේ රටේ ජනතාව මුළුමහත් ජනතාවගේ ආහාරත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ප්‍රශ්නෙට මේ ආණ්ඩුව හැසිරෙන මේ උද්දච්ච ආකාරයේ ඒ වන්දිය අපි හිතනවා ඉදිරි අනාගතේ මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙයි කියලා. මේ මෙතෙක් සිද්ධ වෙච්ච බොහෝ දේවල් මේ ප්‍රවේශයේ තිබුණා. කිසිම කෙනෙක්ගේ ඇහුම්කන් දෙන්නේ නැති, කිසිම මතයකට ඇහුම්කන් දෙන්නේ නැති ස්වභාවය. ඉතින් මේක ඇවිල්ලා දැවැන්ත ප්‍රතිපත්තිය වෙනසක්. එවැනි ප්‍රතිපත්තිය වෙනසක් කරනවා නම් ඒ සම්බන්ධ විශාල සංවාදයක් නිර්මාණය කළ යුතු තිබුණා. එතකොට තව අදහස් යෝජනා මොනවහරි මේකේ තියෙන අඩුපාඩුකම් ගැටලු මතු කරන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් නැතුව පොල්ලෙන් ගහන්න වගේ එකපාරට නිින්දෙන් නැගිටලා ජනාධිපතිවරයා කියද්දි හෙට ඉඳලා රසායනික පොහොර ගෙන්න අවත්තනවා කියලා මිනිස්සුන්ට වැලේ වැල් නැතිලා දැන් තියෙන්නේ. දැන් ගොවියෝ අපිට පේනවා කුඹුරු වලට ගිහිල්ලා අඬා වැළපෙනවා, අනේ අපොයි කියනවා, අහසියා බලන්න හූල්ලනවා. මිනිස්සුන්ට මේ අද හූල්ලන්නේ ගොවියෝ. අපි කියනවා හෙට ඒ ගොවියෝ දිහා බලන් ඉන්න මේ රටේ මැදපන්තිකේන්ට, නැත්නම් මේ රටේ සාමාන්‍ය ජනතාවට, මේ රටේ ඒ ගොවීන් නිෂ්පාදනය කරන එක බලන් ඉන්න පාරිභෝගිකෙන්ට හෙට වෙළඳපළට ගියාම හූල්ලන් එනවා මේ විදිහට. තව මාස 6කින් තව අවුරුද්දකින් මේ විදිහටම හාල් කිලෝ එක රුපියල් 180ට 200ට ගන්නවාන් පස්සේ පාරිභෝගිකයා කියන කෙනාට හූල්ලන්නේ සිද්ධ වෙනවා කඩේ ඉස්සරහට ගිහිල්ලා. ඒක තමයි මේ අනේ ක්‍රියාවලිය අවසන් ප්‍රතිඵලය. දැන්ටමත් වී ගොවිතැන විශාල ප්‍රමාණයකට අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අනිකුත් ගොවිතැන්, එළවලු ගොවිතැන මේ සියල්ල අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නැවත කල්පනා කරන කියලා අපි ආණ්ඩුවට බල කරනවා. නැවත හිතලා බලන්න කියලා. ඉතින් මේ රසායනික පොහොර සම්බන්ධ ප්‍රශ්නේ නිර්මාණය කොහොමද? අපි කවුරුත් දන්නවා මේ රසායනික පොහොර සම්බන්ධ සාකච්ඡාව ඇති උනේ හරිත විප්ලවයත් එක්ක. හරිත විප්ලව විසින් පැති ගණනාවක වෙනස්කමකට ලෝකයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බඳුන් කරා. එක පැත්තකින් බීජ නිෂ්පාදනය කරන දෙමුහුම් බීජ සහ හයිබ්‍රිඩ්, නැත්තම් මේ දෙමුහුම් බීජ නිෂ්පාදනය කරන්න, ඒ වගේම ජානමය වශයෙන් සංවර්ධනය කරපු බීජ නිෂ්පාදනය කරන්න කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවණතාවයක් ආවා. ඒ දෙමුහුම් බීජවලට අවශ්‍ය වට පරිසරය හදන්න පොහොරත්, ඒ වගේම ඒකට අවශ්‍ය කරන කෘමිනාශකත් පරිබෝධනාශකත් හඳුන්වා දීම තමයි ඊළඟ පියවර උනේ. පැහැදිලිවම මේ හරහා යම් කිසි ආකාරයක කෘෂිකර්මාන්තයේ අස්වනු වර්ධනය වීමක් සිද්ධ වුණා. ඒක අපිට ඉලක්කම් වලින් අරන් උන්නම් බලන්න පුළුවන් අස්වනු වර්ධනය වීමක් වෙලා තියෙනවා. හැබැයි ඒ අස්වනු වර්ධනය වුණා වගේම තව දේවල් ගොඩක් වුණා. එක පැත්තකින් ගොවි ජනතාව එතෙක් මුක්ති විඳින්න හිටපු පොහොර, කෘමිනාශක, පලිබෝධනාශක, ඒ වගේම බීජ මේ සියල්ලට අදාළ තමන්ගේ අයිතිය සාම්ප්‍රදායික ගොවිතැන තිබුණ නම් මොන හරි දෙයක කෘමිනාශක පිළිවෙතක්, පලිබෝධනාශක පිළිවෙතක්, යම්කිසි පොහොර ලබා දීමේ ක්‍රමවේදයක්, ඒ සියල්ල අතුගා දාලා මේ සියල්ල අයිතිය බහුජාතික සමාගම් අතලොස්සක් අතර ගියා. ඒක විසින් කෘෂිකර්මාන්තයේ ගොවියා සම්පූර්ණ කෘෂිකර්මාන්තයේ ඉඩම පමණක් හිමි කෙනෙක් බවට පත් කරා. දැන් ඉඩමක් උදුර ගන්න හදන වෙන පැත්තකින් ඒක තවත් සැලැස්මක් ඊළඟ මේ සැලැස්ම ඊළඟ කොටස. නමුත් එතෙන්ට පත් කරා. ඒ නිසා අද ගොවි ජනතාව ලෝකේ පුරාම ගොවීන් මේ ප්‍රශ්න මුන්දිලා ඉන්නේ. එතකොට ඒක එක එක පැත්තක ප්‍රශ්නයක්. දෙවෙනි කාරණා තමයි මේක විසින් විශාල පාරිසරික බලපෑමක් සිද්ධ කරා. ඒ සම්බන්ධ විවිධ වාර්තා එක නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ පාරිසරික බලපෑම අද වෙනකොට ලෝකේ විශාල වශයෙන් සංවාදින් ලක් වෙන කාරණයක්. සතා සීපාවට, ඒ වගේම ගොවිතැනට, ඒ වගේම පරිසරයට, ඒ වගේම ගොවීන්ගේ වගුගඩු වලට දක්වා මේ ප්‍රශ්නේ කැඳවලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ ආපු ප්‍රතිපත්ති විසින් විශාල පාරිසරික හානියක් කරපුවා පැහැදිලි. එතකොට මේ ප්‍රතිපත්ති සම්බන්ධ සමාලෝචනයක් සහ ඒ ප්‍රතිපත්තියෙන් වෙනස්ව වෙනස් ප්‍රතිපත්තියට කෘෂිකර්මාන්ත රැගෙන යාම අවශ්‍යයි. ඒ ගැන විවාදයක් නැහැ. එතකොට දැන් මේ රසායනික පොහොර සම්බන්ධයෙන් ගැටලුව කරුණු කීපයක් එක සම්බන්ධ. එකක් තමයි බැරලෝහ මේ රසායනික පොහොර ලඩංගුයි කියන කාරණේ. ඉතින් ඒකට බලපානවා ලංකාවට පොහොර ආනයනය කිරීමේදී පොහොර ආනයනය කරන අර ඒ ඉන්න ජුන්ටා නැත්නම් ඒ ඉන්න කණ්ඩායම ඔවුන් මේ සඳහා තමන්ට කොමිස් ලාභ වැඩියෙන් ලැබෙන පොහොර ආනයනය කරන්න තියෙන පෙළඹීම. එතකොට ඒක හරියට නියාමනය කරන්න ආණ්ඩුවට බැරිකම්. එතකොට ඒ ප්‍රශ්නේ අපි අවධාරණය කරනවා. දැන් කාබනික පොහොර ආනයනය කරනවා, ආනයනයේ වෙන ප්‍රශ්න මම මේක ඊළඟට කතා කරන්න. නමුත් කාබනික පොහොර ආනයනෙත් මේක වෙනවා. ඒ නිසා කාබනික පොහොර කවුරු ආනයනය කළා මේක ගොඩ දාන්න පුළුවන් කියලා හිතනවා. ඔය සන්තෑසීම ඕකේ වෙනවා. ඒ බැරලෝහ තියෙන ඉතාලම අඩු මිලට තියෙන ලෝකේ පොහොර ටිකක් ගෙනල්ලා මෙහෙ හලන්න ගත්තාන් පස්සේ ඔය රසායනික පොහොර ගෙනල්ලා හලලා කරපු වැඩේම කාබනික පොහොරලු කරන්න පුළුවන්. ඒ නිසා එතකොට ප්‍රශ්නේ කොතන තියෙන කියලා අඳුර ගන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඕක විතරක් නෙමෙයි, පොල් තෙල් වල තියෙන ප්‍රශ්නෙත් එක, තව ගොඩක් දේවල් තියෙන ප්‍රශ්නේ. ඒක ලංකාවේ ආහාර ආනයන කරන දේවල්, ශරීරයට බලපාන දේවල්, පරිසරයට බලපාන දේවල්, මේ දේවල් නියාමනය කරන්න හරියම ක්‍රියාවලියක් නැහැ. එක්කෝ තියෙන ආයතන එක්ක අල්ලස් වලට යට වෙනවා, එක්ක ආයතන වල මිනිස්සු අල්ලස් වලට යට වෙනවා. එහෙම ක්‍රියා, එහෙම යථාර්ථයේ අත්දැකීමක් තියෙනවා. ඒතකොට ඒ යථාර්ථය වෙනස් කරන්න නැතුව එක තැනකට විතරක් මේ පැලස්ත්‍රියාලවන් ගියහම පස්සේ මේ අර්බුදේ පැන නගිනවා. ඊළඟට මේක නිසා පස්සේ ආම්ලිකතාවය වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් මේක කෘෂිකාර්මික පරීක්ෂණ ගණනාවකින් මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් වෙලා තිනවා. පසේ ආම්ලිකතාවය වැඩිවීම සම්බන්ධ, ඒ වගේ මේ හරහා ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා කියන එක, ශුද්‍ර ජීවීන් කෘෂිකාර්මික ගොවිතැනේ කරන කොටසක් තියෙනවා, ඒ කොටස කරන්න ප්‍රමාණවත් දී ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයේ පොසේ මැරලා ගියා කියන එක. ඉතින් ඒක තව ආකාරයක වියදමක්. ඒ වගේ මේ සඳහා තියෙන අතිවිශාල වියදම, ඒක තව පැත්තක ප්‍රශ්නයක්. ඒ වියදම රජයට දරන්නලා තිනවා, රජයට සහනාධාරයක් දෙන්නලා තිනවා කියන එක තව පැත්තක ප්‍රශ්නයක්. ඒසම මේ ප්‍රශ්නත් එක තමයි මේ සාකච්ඡාව ආවේ. හැබැයි දැන් ආණ්ඩුවට හදිස්සියේ මේකට වැදියක් දෙන්න ඕනේ මොකක්වත් නිසා නෙමෙයි. මේ දැන් ඇවිල්ලා තියෙන ඩොලර් හිඟේට උත්තර හොයන්න ආණ්ඩුව බලන. ඒ ඩොලර් හිඟේට උත්තර හොයන්න තියෙන ඕමනාවට මේ පොහොර හරි මේ කහත් නවත්තන තීරණය කරන්න. ඉතින් කහ නවත්තන තීරණය කරපු එකේ අපිට හිතාගත්තේ කි පොහොර සම්බන්ධ තීරණයට උත්තේජනය ආවේ කොතනින්ද කියලා. ඒ නිසා පොහොර සම්බන්ධ තීරණය ගන්න ආණ්ඩුවට හේතුනේ ඒකයි. මේ එකවර නවත්තන්න කටයුතු කරන්නේ. දැන් මේක ප්‍රතිපත්ති වශයෙන් ක්‍රියාත්මක කරන්න හිටියේ ආණ්ඩුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන වල මේකට පිළිවෙලක් කියලා තියෙනවා. මේකට ඉදිරිපත් කළ දෙනවා කරුණු ප්‍රමාණයක්. මෙන්න මේ දේවල් කරලා මේක කරන්න කියලා. ඒ මුකුත් නැතුව මේක කඩිමුඩියේ හදිස්සි මිනිස්සුන්ගේ ඔළුවට කඩාපාත් කිරීම විසින් ඒ එහෙම කරන්න ඕමනා වුණේ මේ තියෙන ආනයනික භාණ්ඩ අඩු කිරීම සඳහා තිබෙන ආණ්ඩුවේ ආර්ථික අර්බුදයේ ආර්ථික ප්‍රශ්නේ මුණ දෙලා තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. එතකොට මේක විසින් ඇති කරන්න පුළුවන් බලපෑම් මොකද්ද? දැන් සාකච්ඡා වෙලා තිනවා අන්තිමට කාබනික පොහොර රටේ නිෂ්පාදනය කරන්න බෑ මෙතරම් අවශ්‍ය ප්‍රමාණයකට රසායනික පොහොර වලින් ගන්න ඉෆෙක්ට් එක. ඒ බලපෑම ගන්න අවශ්‍යයි කාබනික පොහොර යොදනවා නම් ඊට වඩා විශාල ප්‍රමාණයක්. ඒ විශාල ප්‍රමාණය රටේ නිෂ්පාදනය කරන්න බෑ. ඒ නිසා ඒවා ආනයනය කරමු. මම දැක්කා මේ කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශයක් කරලා තිනවා ඒ සම්බන්ධ විවේචනයක් තිනවා. කාබනික පොහොර ආනයනය කරනකොට ඒ ආනයනය කරන කාබනික පොහොර හරහා ශුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් රටේ පසට නැත්නම් රටේ අපේ ස්වභාවික පරිසරයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ 1981 ශාක නිරෝධායන පනත කියලා එකක් තියෙනවා. ඒ ශාක නිරෝධායන පනතට අනුව එහෙම ලංකාවට විවිධ ශාක සහ ඒ ශුද්‍ර ජීවි සහ ජීවි කොටස් ආනයනය කිරීම තහනම්. ඒක තහනම් කරලා තියෙන්නේ මේ මොකක් හරි වෙන අසනීපයක් නෙමෙයි. එහෙම කරලා තියෙන්නේ ඒක විසින් රටක තියෙන ස්වභාවික පද්ධතිය ඇති කරන්න පුළුවන් හානිය, ස්වභාවික පරිසරයේ තුලනේ වෙනස් කරන්න පුළුවන් සමතුලිතතාවය වෙනස් කරන්න පුළුවන් බලපෑම අති විශාලයි. ඒ නිසා ඒක අපිට ගණනය කරන්න බෑ.
දැන් මම නැවත අවධාරණය කරනවා අර සමහර සංවර්ධන ව්‍යාපෘති කරද්දී ඒවැ එන බලපෑම අපිට තක්සේරු කරන්න බෑ. ඒක එන බලපෑම මුක්ති දෙනු තමයි මූණ දෙනු තමයි තක්සේරු කරන්න පුළුවන්. මේවත් එහෙම ඒවා. මේ ගණදුණු අපි සිද්ධ කරොත් එීම මේකේ එන බලපෑමට තක්සේරු කරන්න බෑ. ඒ නිසා මේ කාබනික පොහොර ආනයනයේ සඳහන් තියෙන මේ මුග්ධ තීර්ණය අපි සම්පූර්ණ හෙලා දකින්නවා. මේක විසින් අපිට ගණනය කළ නොහැකි අපට හිතා ගන්න බැරි ප්‍රශ්නයකට අපේ සමාජයේ රට අපේ පරිසරයේ සබහාදාම මේ සියල්ල මුහුණ දෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ අත්තරෝමතික තීරණ ආණ්ඩු අකුල ගන්න ඕනේ. ඒ නිසා ඒ ශාක නිරෝධයන් පනතරණුව මේක වැරදි. ඒ වගේම දැන් මේකේ ඇති වෙන ඊළඟ බලපෑම් මොනවද? එකක් තමයි දැන් මේ කාබනික පොහොර කියනවා ගෙන්නන්න හදන චීනෙන් මේකත් සුපුරුදු පරිදි චීනෙන් තමයි මේ ව්‍යාපෘතිය හරවලා තියෙන්නේ. ඒතකොට චීනෙන් තමයි ගෙන්නන්න හදන්නේ. ඒතකොට මේ චීනෙන් ගෙන්නන මේකේන කාබනික පොහොර චීනයේ නාගරික විවිධ තැන්වලින් පිටකරන විවිධ ස්ථානවලින් කර්මාශාල වෙන්න පුළුවන් වෙනත් ආයතන වෙන්න පුළුවන් ඒවෙන් පිටකරන සියල්ල ඒකරාශි කරපු නාගරික කසල තමයි මේ එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරලා අපිට එවන්න හදන්නේ. ඉතින් එහෙම නම් එවන්නේ එහෙම නම් ලැබෙන්නේ පැහැදිලිවම ඒ වගේ බරලෝහ තිබීමේ සම්භාවිතාවක් තියෙනවා. චීනෙම ඉදිරිපත් කරපු වාර්තා තියෙනවා, සකස් කරපු වාර්තා බරලෝහ මේ කාබනික පොහොරලුත් වාර්තා වෙච්ච. ඒ නිසා ඒ ප්‍රශ්නේ නැවත වතාවක් අපි ඉස්සරහට එනවා. තව කාරණයක් තියෙනවා. දැන් මේ කාබනික පොහොර සම්බන්ධ ලෝකෙ කරිච්ච විශාල පරීක්ෂණ තියෙනවා. ඒ පරීක්ෂණවලට අනුව සාමාන්‍යයෙන් ලෝකයේ නිපදවන ප්‍රතිජීවක ඖෂධ වලින් 60% 80% විතර පාවිච්චි වෙන්නේ සතුන් සඳහා කියලා තමයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතය. 60% සහ 80% අතර ප්‍රමාණය සතුන් සඳහා පාවිච්චි වෙනවා කියලා. එතකොට ඒ සතුන්ට පාවිච්චි කරන ප්‍රතිජීවක ඖෂධ, ඒ කියන්නේ අපි සත්තු නිෂ්පාදන කර්මාන්තයට නැත්නම් මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තයට නැත්නම් වෙන මොනවා හරි සතුන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත තමයි මේකේ දෙවෙන්නේ. එතකොට මේ සතුන්ට පාවිච්චි කරන මේ කියන ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ ඒවා නැවත සතුන්ගේ මලපහරා පිට වෙනවා. එතකොට මේ සතුන්ගේ මලපහ අරගෙන නම් ඒ කියන මොකක් හරි කර්මාශාලාවක නැත්තම් මේ හදන තැනක හැදෙන්නේ කාබනික පොහොර ඒවා සම්බන්ධන. එතකොට කාබනික පොහොරවලට එක්තරා ආකාරයක මේ ප්‍රතිජීවක ඖෂධ වල බලපෑමට ලක්වෙච්ච බැක්ටීරියා සහ ඒ ප්‍රතිජීවක ඖෂධත් එක්ක බලපෑමෙන් ගැලවුණු නැත්තම් ඒකට මුහුණ දීමේ හැකියාව තියෙන රෙසිස්ටන්ට් එකක් තියෙන ක්ෂුද්‍ර ජීවීන් නැත්තම් බැක්ටීරියාවන් මේ තියෙන පොහොරවල ඉන්න පුළුවන්. එතකොට ඒක නිසා ඇතිවෙච්ච ලෝකයේ ලෙඩ රෝග සම්බන්ධ විවිධ ස්ථාන විවිධ අවස්ථාල වාර්තා තියෙනවා. එතකොට මේක විසින් ප්‍රතිජීවක ඖෂධ ඔරොත්තු නොදීමේ ප්‍රවණතාවයක් ලෝකෙ එන්න පුළුවන් කියන අනාවේක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ පැන්ඩමික් එකක් අපි ඉන්නේ ග්ලෝබල් පැන්ඩමික් එකක් ඇතුලේ ලෝකයේ වෛද්‍යුරු විශේෂයෙන් අනතුරුමඟවල තිබුණා මේ කොරෝනා වෛරස් එකට එන්න කලින්. ඊළඟ ග්ලෝබල් පැන්ඩමික් එක නැත්තම් ලෝකයේ ඉන ඊළඟ වසංගත තත්ත්වය උදා වෙන්න පුළුවන් කියලා මේ ඇන්ටිබයොටික් නැත්තම් ප්‍රතිජීවක ඖෂධ වලට මිනිස්සු ඒකට ඔරොත්තු නොදීම නැත්තම් ලෙඩ රෝග ඔරොත්තු නොදීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා අනතුරු වල තිබුණා. ඒ නිසා ඒ අනතුරු ඇඟවීමට සම්බන්ධයි මේ කියන කතාව. මේ තියෙන පොහොර කාබනික පොහොර අපි විශේෂයෙන් ආනනික කාබනික පොහොර පාවිච්චි කරන එකත් ඒක අදාළයි. ඒ නිසා මේ කාබනික පොහොර සම්බන්ධෙනුත් විශාල සාකච්ඡාවක් ලෝකෙ තියෙනවා. මේකෙන් අපි අවධාරණය කරන්නේ මේ තියෙන රසායනික පොහොර ප්‍රතිපත්ති මේ කියන හරිත විප්ලවයෙන් ගිනා ප්‍රතිපත්ති අපි වත්තංගා යුතුයි කියලා නෙමෙයි. මේ දෙක අතර මැද අපි සංවාදයක් අරගෙන අපි තෝරා බේරා ගත යුතුයි මොකක්ද අපි යන ප්‍රතිපත්ති කියලා. ඒකට හේතුව අපිට මේ කියන ආනයනික ප්‍රතිපත්ති කොහොමවත් අපි අනුගමනය කරොත් අපිට විශාල ඛේදවාචක මුණ දෙනවා. ඒ සම්බන්ධයෙන් මේ විවාදයක් නැහැ. දැන් කෘෂිකර්ම ඇමතිවරු අපි දැක්ක කියනවා ජීවාණුහරණය කරපු කාබනික පොහොර ගේනවා කියලා. ඉතින් අපි දැන් කොහෙන්ද ඒවා ගේන්නේ කියලා. ඉතින් ජීවාණුහරණය කරපු කාබනික පොහොර ගේනවා නම් ආපහු වෙන්නේ අර ශුද්ධ ජීවීන් සියල්ල විනාශ කරපු කාබනික පොහොර ගේන. ඉතින් එතකොට අපි අහනවා මේ මොකටද ඒක කරන්නේ අපිට? මොකටද එහෙම එකක් කරන්නේ? ඉතින් දැන් මේක කොයිතරම් බරපතලද කියනවනම් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්බරයා මේ වෙනකොට ඉල්ලාස් වෙලා තියෙනවා මේ සම්බන්ධ ඇති වෙලා තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ தત્ත්වේ මත. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්බරයා ඉල්ලාස් වෙනවනම් ඉල්ලා ඔහු තනතුරෙන් ඉවත් වෙනවනම් ඒතර ඉල්ලාස් වීම දක්වා මේ ප්‍රශ්නේ ගමන් කරලා තියෙනවනම් ඒතර හරිම පැහැදිලි මේ ක්‍රියාත්මක කරන හැදේ ප්‍රතිපත්ති සම්පූර්ණ නීති විරෝධී කියලා. මොකද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්බරයාට මං හිතන්නේ ඌට ඥානයක් තියෙනවා මේකෙන් එන අන්තිම පරිප්පුව කන්න වෙන්නේ අමාත්‍යාංශ ලේකම්බරයාට. මොකද මේ නිරෝධායන පනත දැනදැන උල්ලංඝනය කරොත් එහෙම මේ ඉන්න දේශපාලඥයෝ ඊළඟ ඡන්දයෙන් පරිදලා ගෙදරේ ඔය ඉන්න මහින්දානන්ද. එතකොට හැබැයි මේ ප්‍රශ්න මුණ දෙන්න සිද්ධ වෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රදේශවල මේවට කටයුතු කරන ඇති ඒ නිසා අපුටේ ඥානෙ තියෙන නිසා ඔහු කලින්ම ඔහුගේ ප්‍රශ්නේ බේරගෙන තියෙනවා නමුත් ඔහු ප්‍රශ්නේ බේරුණාට මෙතන ප්‍රශ්නේ සමාජ ඉස්සරහට එවිලා දෙන නිසා ඒක හරහත් මේ සංඥාවක් ගලලා තියෙනවා සමාජෙට මොකද්ද මේ කරන්න යන වැඩේ ඇයි මේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්බරයා ඉවත් වෙන දන දක්වා මේ ප්‍රශ්නේ ආවේ කොහොමද කියන එක හිතා බලන්න අපිට තවත් උදාහරණයක් ඇවිල්ලා තියෙනවා මෙතන කලීතෝ තියෙන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවන පැහැදිලිවම අංක එකට අත තියන්න ඕනේ බීජ වෙළඳපොළට. දැන් බීජ වෙළඳපොළට අත තියන්නේ නැතුව මේ බීජ වලට ටිකම දීලා කියනවනම් මේ බීජ වලට අහවල් පොහොර ගහන්න කියලා මං හිතන්නේ මේක විකාර කතාවක්. මොකද මේ බීජත් එක්ක මේ පොහොර වෙළඳපොළ බැඳිලා තියෙනවා. මේ කෘමිනාශක පරිබෝධනාශක බැඳිලා තියෙනවා. එතකොට බීජ වෙළඳපොළටත් තියන්නේ නැහැ. බීජ ගැන කතා කරන්නේ නැහැ. දැන් මං හිතන්නේ සාමාන්‍ය ගොවියෝ මේක මං දැක්ක මුරුවල ඉඳලා කියනවා මේ බී අපිට මේ බීජ දීලා දැන් කියනවලු ඒකට මෙන එකක් ගහන්න. ඉතින් එහෙම ගන්න පුළුවන් ද මහත්වෝ කියලා අහනවා. ඉතින් ඒ ගොවියට මේ සාමාන්‍ය වගා කරන ගොවියට වැටහෙන සාමාන්‍ය සරල සත්‍ය ඇයි මේ ආණ්ඩුවේ උඩ පුටුවල ඉන්න මහත්තුරුන්ට තේරෙන්නේ නැති කෙනේ තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඒ නිසා කාබනික පොහොර සහ මේ පොහොර ප්‍රතිපත්තිමය වෙනසක් කරනවා නම් කෘමිනාශක වල ප්‍රතිපත්තිමය වෙනසක් කරනවා නම් ඒ ප්‍රතිපත්තිමය වෙනස අදාළයි බීජත්. ඒතර බීජ වෙළඳපළට අත්‍යන්න ඕනේ. ඒ නිසා බීජ වෙළඳපළට අත තියෙමින් මේ කියන මේ මුරණ්ඩු ප්‍රතිපත්තිය වෙනුවට විශේෂයෙන් ආනයනික කාබනික පොහොර ප්‍රතිපත්තිය වෙනුවට ඒ ආනයනික කාබනික පොහොර ක්‍රියාවලිය හරහා තව ගජමිතුරු ඩිහකට බිස්නස් එකක් හදලා දීමේ උමනා වෙනුවට අපි ඒකත් කියනවා මේ හදිස්සිය මේ ආනයනික කාබනික පොහොර වලට මාරු වෙන්න හදන්නේ තමන්ගේ ඉන්න සහචරු ඩිහකට වෙළඳාමක් හදලා දෙයි බිස්නස් එකක් හදලා දෙයි දැන් තියෙන බිස්නස් එක ආඩන්න ඒක කඩලා වෙන කණ්ඩායමකට බිස්නස් එක හදලා දෙන්න එතකොට ඒ ඊළඟට ඒ කණ්ඩායම මේ වැඩේම කරනවා ඔය කාබනික පොහොර වලට අර බැරලෝහ තියෙනවා ගෙන්නන අඩු ගන්නට ඊට පස්සේ ආපහු අර ප්‍රශ්නේ සිද්ධ වෙනවා තව පැත්ත එතකොට මේක වෙනුවට යම් කිසි ආකාරයක ක්‍රමානුකූල විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි අපේ පොහොර ප්‍රතිපත්ති මාරු කිරීම සඳහා පොහොර කෘමිනාශක ප්‍රතිපත්ති මාරු කිරීම සඳහා ඒ සඳහා වෙච්ච යම් කිසි විධිමත් කතිකාවක් රටතුර ගොවීන් ඒ වගේම කෘෂි විශේෂඥයින් ඒ වගේ මේ සඳහා ඉන්න තාක්ෂණික හණ්ඩයන් මේ සියල්ල සම්බන්ධ කරගත්ත සංවාදයක් අවශ්‍යයි අපි හිතනවා මේ සංවාදේ මතින් තමයි මොන ආණ්ඩුවක් මේක කරත් අපි දරන මොන ආණ්ඩුවක් මේක කරත් ඒ සඳහා ගමන් කරන්න වෙන්නේ ඒ නිසා මේවා සම්බන්ධයෙන් හදලා තියෙන අර එක එක අන්තවාදී මතවාදයන් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් මේ රසායන කියන එක නිකන් මොකද්ද මේ ඒවා කිසිම ආකාරයක පාවිච්චි කරන්න බෑ. රසායන පාවිච්චි කරොත් ඉවරයි කියලා වගේ හදලා තියෙනවා. ඕනම දෙයක් අපි දන්නවා රසායනයක් තමයි. ඒක ගැන විවාදයක් නෑ. ඉතින් රසායන කියන නමට හැදිලා තියෙන දේ තමයි ඒ පැත්ත බලලා ඒක ඒක එක අන්තයක්. ඒ වගේම තව අන්තයක් තියෙනවා. ඒ කියන්නේ රසායන නම් හරියන්නේ නෑ කියලා. ඒ වගේම තව අන්තයක් තියෙනවා නෑ. මේ රසායන පොහොර තමයි මේකට තියෙන එකම උත්තරය කියලා මේ දෙක වෙනුවට අපි හිතනවා යම්කිසි ආකාරයක වඩා උචිත යම්කිසි ආකාරයක මේ ප්‍රතිපත්ති නැත්තම් මේ කාබනික සහ රසායන කියන දෙකෙන් අපි තෝරා බේරාගෙන මොනවද අපි පාවිච්චි කරන්නේ මොන මට්ටමින්ද පාවිච්චි කරන්නේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා යම්කිසි සංවාදයක් සහ විද්‍යාත්මක ගවේෂණයක් කරලා තමයි අපිට තෝරා බේරා ගැනීම කරන්න වෙන්නේ. ඒ නිසා මෙතන තෝරා බේරා ගැනීමක් තියෙන්නේ නැත්තම් මේ කියන අමුඅමුවේ මේ කියන මේ හදන එක එක දෘෂ්ටිවාදයන් වලට නතු වෙලා මොකක් හරි ප්‍රතිපත්ති වෙනසක් කරොත් එහෙම ඒකේ ඇත්තම කාබනික පොහොර එපා වෙන තැනට මේ රටේ ජනතාව ගොවිය ගමන් කරන්න පුළුවන්. ඒක අපි අනතුරු ගනවා කාබනික පොහොර වගාව නැත්නම් මේ කියන බැරලෝහ සහිත පස්සේ ආම්ලිකතාව වැඩි කරන රසායන පොහොර සහ ඒකත් එක්ක සම්බන්ධ මේ කියන පලිබෝධනාශ කර්මාන්තයේ ඒකත් එක්ක සම්බන්ධ බීජ කර්මාන්තයේ මේකෙන් අපේ ගොවිතැන ගලව ගන්න ඕනේ. හැබැයි ඒ ගලව ගන්න මේ හරෝණ හැරවිල්ලට අන්තිමට මේක කවදාවත් කරන්න බැරි තැනකට ගොවීන් ගොවිතැනින්ම එළවෙන තැනකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවධානම අපි මතු කරනවා. ඒ නිසා එක කාරණයක් ඕක. ඊළඟට මේ පෞද්ගලික අංශ සේවකයෝ මොනනකට මුන්දිරි තියෙන தත්ත්වය දැන් මේ රටේ කම්කරු ඇමති කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කම්කරු ඇමති ඇත්තටම කම්කරු ඇමතිද නැත්නම් කම්පැනි ඇමතිද කියලා අපි ප්‍රශ්නයක් අහනවා. මොකද මේ ඇමති ඉන්නේ කම්පැනි විදිහට. දැන් මෙයා මැයි 4 වෙනිදා ගැහුවා චක්‍රලේඛයක්. ඒ චක්‍රලේඛයට අනුව යම්කිසි ආයතනයක කොවිඩ් தත්ත්වය නිසා සේවකයෙක් වැඩ නතර වෙනවා නම් අපි තුම් සති දෙකකට යාට නිරෝධායනයට නතර වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආයතනෙම සති දෙකකට වහන්න සිද්ධ වෙනවා. එහෙම වහනවා නම් මේ කම්කරු ඇමති කියනවා පරිභාගයක් දීලා මිහව ගෙදර තියන්න කියලා. ඒතර අපි අහනවා ඉතුරු පරිභාග ගන්න කම්කරු ඇමතිද ගෙවන්නේ? කම්කරු දෙපාර්තමේන්තුවෙන් ගෙවනවා. දැන් කම්කරු දෙපාර්තමේන්තුව මෙච්චර ප්‍රශ්න තියෙද්දි කම්කරු මේ තරම් පීඩාවකින් ඉඳද්දි කම්කරු දෙපාර්තමේන්තුව මේ නෝටත් වහලා තියෙන්නේ. කිසිම කම්කරු දැන් මේ දැන් ගියේ ඊයේ කතා කරලා සාකච්ඡා කරලා තීරණය කරලා තියෙනවා මොකද්ද නොම්බරයක් දීලා තියෙනවා. ඊයේ තමයි මතක් වුණේ කම්කරුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. දැන් මේ වෙනකොට කම්කරු කොච්චර ප්‍රමාණයට වසංගතය වැළඳිලාද? අපි මේ වසංගතය සම්බන්ධයෙන් මේ අනුගමනය කරන ප්‍රතිපත්ති මුල ඉඳලා අපි විවේචනය කරා. මොකද මුළු රටම වහලා කියලා පාරවල් වල අමුතු වික්‍රම කරනවා. පොලිසිය දවස ගානේ අල්ලන අරමුණක් කියලා කරගන්නවා. මිනිස්සු 4-5 දිනේ කැර මතක් ගහන්න එක තුනත් ගිහිල්ලා අරගෙන ගිහිල්ලා ඇතුළට දානවා. ඒතකොට ඒක තමයි රටේ සිද්ධ වෙන අපිට පෙන්වන එක ටීවී එකේ. හැබැයි දහස් ගණන් කම්කරුවෝ මේ වෙනකොටත් ඇඟලුම් කර්මාශාලා ඇතුළට එකතු කරනවා. එක පැත්තකින් මේක නිරෝධායන ක්‍රියාවලිය ප්‍රශ්නයක්. මොකද ඒකට හේතුව අද හොඳට කල්පනා කරලා හොයලා බලන්න. මේ නිරෝධායන ක්‍රියාවලිය, ඒ කියන්නේ මේ මේ කියන ගාමන්ට් ෆැක්ටරි ඇඟලුම් කර්මාශාලා ඇතුළෙන් තමයි මේ ප්‍රදේශවලට, ආසන්න ප්‍රදේශවලට මේ වසංගතය ව්‍යාප්ත වෙන්නේ. මම කියන්නේ ගාමන්ට් ෆැක්ටරි වැඩ කරන එක ප්‍රශ්නයක් කියලා නෙමෙයි. ඒවා විවෘත කරලා ඒ රෝගේ බෝ වෙන්න එතන ඉඩකඩ හදලා ඒ මිනිස්සු ආපහු ගමට ගියාම, බෝඩිමට ගියාම ඒ ප්‍රදේශවල මේක පහළ යන්නේ. දැන් ගම් පහනේ හැමදාම මේක උඩ මට්ටම ආවේ. ඇයි ගම් පහ ඉහළ මට්ටමක් ආවේ? කටුනායක වෙළඳ කලාපේ නැත්තම් බීගම් සෝන් එක මේවත් එක තමයි මේ මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ. එතකොට මේක හොඳට ඇස් වලට පේද්දි අපි ප්‍රශ්න කරනවා. දැන් සෞඛ්‍ය අංශවලට ප්‍රශ්න කරනවා. මේක දැන් නොදැක්ක වගේ ඉන්නේ කොහමද? එතකොට ගාමන් ෆැක්ටරි වල ඇඟලුම් කර්මාශාල කර්මාන්ත ආයතන වල විශාල වශයෙන් මේක ව්‍යාප්ත වෙනවා. හැබැයි මේ ආයතන එකක් ඔත වහන දෙන්නේ, වහන දෙන තු පවත් කරනවා. මම ඔබට වාර්තා කරන්න මේ සම්බන්ධයෙන් පහුගිය සති කිහිපය තුළ අපිට ආපු වාර්තා. මේ අපිට ආපු වාර්තා ඇත්ත වාර්තා නිල වාර්තා හොයාගන්න තැනක් නැහැ. ඒ නිසා අපි මොකද හරිනම් මේක කම්කරු අමාත්‍යංශ ගාව තියෙන්න ඕන. කම්කරු දෙපාර්තමේන්තු ගාව තියෙනවා. ඒගොල්ලෝ මේ සම්බන්ධයෙන් හොයලා බලන්නේ. වාද්දු යුනිෂලයේ 450ක් එක දිගට වාර්තා වුණා. 450ක් වාර්තා වුණා දවස ගානේ වාර්තා වුණා. ඉස්සරහා වැඩ කරන එක්කෙනා, ඉස්සරහා මැෂින් එක වැඩ කරන එක්කෙනාට හැදුනාන් පස්සේ, එතකොට ඊළඟ එක්කෙනා උණ හැදිලා ගිහිල්ලා ටෙස්ට් එක කරගත්තට පස්සෙ තමයි එයාට නිවාඩු හම්බෙන්නේ. එතකොට මේ විදිහට 400 අන්තිර මිනිස්සෙක් මැරුණා, සහෝදරියක් මැරුණා. ඒ මැරෙන තැනටම යුනිෂලයක් ගමන් කරා. ඊටස කොග්ගල කලාපේ නැත්තම් ඒ වෙළඳ කලාපේ මේ වෙනකොට 1000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා, වාර්තා වෙලා තියෙනවා. එක්කෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. හංගුරංකේත ඇපරල් ගාමන් ෆැක්ටරිකේ 90ක් වාර්තා වෙලා තියෙනවා කොවිඩ් ආසාදින වෙලා මේ පහුගිය සතියේ දෙක කාලය ඇතුළත. ඊට පස්සේ වාදු හේලිස් එකේ මේ නෝර්ති ක්‍රියාත්මකයි 50ක් වාර්තා වෙලා තියෙනවා මේනකොට කොවිඩ් ආසාදිනේ. ඊට පස්සේ සිම් ලයින් එක පන්නල 3 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. ඊළඟට මාකුඹුර මංචේක 100ක් පොසිටිව් වෙලා තියෙනවා. තවදුරටත් ඊට වඩා වාර්තාමින් තියෙනවා. නුවරළි ස්ටා ගාමන්ට් එක 700කට පරීක්ෂණ කරා, 700න් 180ට පොසිටිව් වුණා. ඒත් ෆැක්ටරි වැහුවේ නැහැ, කර්මාශාලා වැහුවේ නැහැ. ඊළඟට පල්ලකලේ මාස් ඇක්ටිව් එකේ ලීනියා ක්ලෝතින් ඒ ආයතනේ, මේ ආයතනේ හරි අපූර්ව වැඩක් කරා. නුවර ඔවුන් ලබා දුන්නා, නුවර වැක්සින් එක දුන්නා. ඒ වැක්සින් එක දීලා, උදේ වැක්සින් එක දීලා හවස වැඩරෙන්නක සේවකින්ට, ඔබට මතකයි මාධ්‍යවල වාර්තා කරා ඒ සේවකින්ට ආසාත්මිකතා ඇති වෙලා 50ක් රෝහල් ගත කරා. ඇයි රෝහල් ගත කරේ? රෝහල් ගත කරේ උදේ වැක්සින් එක දුන්නාම හවස වැඩරෙන්න කියලා කිව්වා. ඒක තමයි හේතුව. සාමාන්‍ය ඔබ දන්නවා මේ වැක්සින් එක දුන්නාම මේකේ ක්‍රියාකාරීත්වයක් එනවා. සමහර අයට, බොහෝ දෙනෙකුට යම් යම් මේ විවිධ තත්ත්වෙන් මතු වෙනවා. එක්කෝ උණගතියක් එනවා, එක්කෝ ඔළුව එකක් වෙනවා, මෙහෙම වෙනවා. ඉතින් මේ ෆැක්ටරි කරපු වැඩේ මොකද්ද? උදේ එන්නත ගත්ත ළමයින්ට කම්කරුවන්ට කිව්වා හවස රස්සාවට එන්න කියලා. ඉතින් අපි අහනවා මේ මේ එතකොට මේවට නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? දැන් ඔය කියන පොලිසිය මේවා ගැන හොයලා බලන්නේ නැද්ද? එතකොට මේක මේවා එහෙම යනවද? එතකොට දැන් අපි අහනවා අර මේ මේ කාගේ සරත් වීරසේකරගේ උණු වෙන්නේ නිරූපිකාව කතා කරලා පස්සේනේ. එතකොට සරත් වීරසේකර දැන් මේවා අදාළ නැද්ද? මේ ගාමන් ෆැක්ටරි තුලේ මිනිස්සු මැරණේ කදාළ නැද්ද? මේ සේවකගේ උදේ රස්සාවට ගෙනල්ලා, උදේ එන්න තිදලා හවස රස්සරනලා ඒ මිනිස්සු 50ක් ආසාත්මික විලා රෝහල් ගතීම අදාළ නැද්ද? ඒ සරත් වීරසේකරට ඒක පෙවුන් නැද්ද? එතන උණු නැද්ද එතකොට? එතකොට ඒකට මේගොල්ලන්ට උණු වෙන්නේ කාගේ වටද? ඉතින් ඒකත් දැනගන්න ඕනේ. කාටද මේ උණු වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මෙතන පැහැදිලිවම කම්කරුවත් විශේෂයෙන්ම පෞද්ගලික අංශ කම්කරුවා ඉතාම අසාධාරණ කොන්දේසියකට පත් කරලා තියෙන මේ ආයතන වෘත්ති සමිතිය. අපි කම්කරුවරත් කියනවා. දැන් මේ වෘත්ති සමිතිය හදන්න මේ ඇතුලේ සංවිධානයේදී අපි දිගටම හඳුනාගනවා මේ මේ ආයතනල කම්කරුවොත් කිසිම ආකාරයක සංවිධානය වීම සඳහා වෙච්ච නැඹුරුතාවයක් නැහැ සමහර ආයතනවල. ඒකත් කම්කරු පන්ති කම්කරුවන්ගේ එක්තරා ආකාරයක ප්‍රශ්නයක්. සංවිධානය වෙන්නේ හිතන්න නැත්නම් අර වඳුරු ගෙවල් හදනවා වගේ ප්‍රශ්නයකට ආවන් පස්සේ ඒ ප්‍රශ්නෙට විතරක් උත්තර හොයන්න ගියාම අපිට උත්තරයක් හොයාගන්න බෑ. ඊළඟට මොරටු කීලිස් එකේ මේ වගේම කොවිඩ් පොසිටිව් වෙලා වාර්තා වුණා. ඒක වැහුවේ නැහැ. ඊළඟ කුරුවිත හයිඩ්‍රාමිනි ගාමිනී 100ක් පොසිටිව් වුණා පහුගිය කාලය තුල. තුල්හිරිය මාස් එක 400කට වඩා පොසිටිව් වුණා. ඉතින් මේ විදිහට පහුගිය කාලේ පුරා ආයතන ගණනාවක මේ මේ දැනුත් ඒ ආයතන ක්‍රියාත්මකයි, දිගින් දිගටම පොසිටිව් වෙනවා. එතකොට අපි අහන්නේ මොන නිරෝධායන නීතියද මෙතන ක්‍රියාත්මක වෙන්නේ? අපිට ඒක පැහැදිලි කරන්න. මේ නිරෝධායන නීති ක්‍රියාත්මක කරනවා කියලා හමුදාපතිවරයා මේක පැහැදිලි කරන්නේ. ඊට පස්සේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මේක පැහැදිලි කරන්නේ. මොකද්ද මෙතන මේ රටේ නිරෝධායන නීති කියලා කියන්නේ? ඒ කොහොමද මේ ෆැක්ටරි වලට හයියා මේව පවත්තන් යන්නේ? අඩුමතරමි දැන් අපි හිතමු මේ සමහර ආයතන තිරම ඒවැ වාර්තා වෙන්නේ නැහැ. ඒවැ එහෙම නැහැ. ඒ නිසා අපි ඒව විවෘත කරනවා කියලා හිතමු. මේ වාර්තා වෙන ආයතන වහන්න බැරියයි. අපේ යෝජනාව තියෙන්නේ සති දෙක මේ දීපු නිරෝධායන කාලේ සති දෙක පෞද්ගලික අංශර දීතු තිබුණා කියලා. අත්‍යවශ්‍ය සේවා කැඳවන්න ඕන ඒක අපිට වළක්වන්න බෑ. නමුත් මේ පෞද්ගලිකංශ සේවකීන්ට දෙන්න ඕන කපිතිබ මොකද ඒකට හේතුව අපි පැහැදිලිව ඉදිරි කාලේ අපි වார்த்தාවක් ඉදිරිපත් කරනවා මේ රටේ පෞද්ගලිකංශ ආයතන ලාභ ලබා දෙන විදිය පහුගිය අවුරුද්දේ. ඒ වගේම ගාමන් ෆැක්ටරි ලාභ ලබා දෙන විදිය මොකද ඒකට හේතුව මේ වෙනකොටත් ඉන්දියාව අකර්මණ්ඩලා තියෙනවා බංග්ලාදේශ මේ රටවල් ගණනාවක කලාපේ ඇඟලු කර්මාශාල අකර්මණ්ඩලා තියෙන්නේ. ඒ නිසා ඒ සියලු ඇඟලු කර්මාශාල වල ගිය ඕඩර් ඒවට ගිය ඇනවුම් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක තමයි මේ පහුගිය කාලෙම වුණු ලාභ ලැබුවා. එතකොට ඇයි බැරි තමන් හම්බ මේ තමන් වෙනුවෙන් වැටුප් තමන් වෙනුවෙන් ශ්‍රමය හලන තමන්ට ලාභය උපද්දවල දෙන මේ කම්කරුවන්ට ඇයි සති දෙකක වැටුප් සහිත නිවාඩුවක් දෙන්න බැරි? ඇයි මේ නිරෝධායන නීතිය උන්ට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? අපි ප්‍රශ්න කරනවා. ඒ නිසා මෙතන පැහැදිලිවම මේ ක්‍රියාවලිය අපි හෙළදාගෙන ඒ ළඟට මේ කම්කරු ඇමති කියලා කියන කෙනා මේ කම්කරු ඇමති කියලා ඉන්නවන මිනිස්සෙක් එයා මේ කරමින් ඉන්න කම්කරුවන්ට ද්‍රෝහි කම්කරුවන්ට විරුද්ධ මේ ක්‍රියාමාර්ග අපි හෙළා දකින්න අපි පැහැදිලිව කියනවා සති දෙකක නැත්තම් මේ කියන අඩවැටුප් වලට වැඩ කිරීමේ මේ නියෝගයේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරලා තියෙනවා. දැන් ඒකත් හරි අපුරු වෙලක්. ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. මේ මේ මාසෙට ජූනි මාසෙට නෙමෙයි දෙසැම්බර් 31 වෙනකන් දෙසැම්බර් 31 වෙනකන් මේගොල්ලෝ යන්න හිතන් ඉන්නේ මේ විදිහට. ඒ කියන්නේ හදිස්සි ආයේ තව රැල්ලක් ආවොත් මේ රැල්ලට ෆැක්ටරි වහන්නොත් එහෙම පඩි භාගයක් තියලා ගෙවල්ල තියන්නේ. ඒතර අපි අහන ඉතුරු පඩි භාග කවුද ගෙවන්නේ? ඉතුරු ඒ වියදම් ටික කොහොමද කම්කරු පියවගන්නේ? හරිද? මේ මෙහෙම කරන්නේ මේ විශාල වශයෙන් ලාභ ලබලා තියෙද්දි. විශාල වශයෙන් ලාභ ලබලා තියෙද්දි ලෝකේ අද ලෝකේ සාකච්ඡා තියෙන කොතනද? ලෝකේ අද මේනෝට බිලියනර්ස්ලා ලෝකේ ඉන්නව ඩොලර් බිලියන එක වත්කම් තියෙන බිලියනර්ස්ලා කවුරුන් හිතන්න පුළුවන් 2020 අවුරුද්ද ලෝකාර්ථිකේ වැටුණා මාර ප්‍රශ්නයක් උනේ කම්පැනි කාර්ය වැටුණා කියලා. ඇත්තට වෙලා තියෙන්නේ මොකද්ද? මුළු ඉතිහාසෙම ධනවාදී නිර්මාණ වුණාට පස්සේ ධනවාදී ඇති වුණාට පස්සේ මුළු ගෙවිච්ච ඉතිහාසෙම වැඩියෙන්ම බිලියනර්ස්ලා වැඩි වෙලා තින්නේ පහුගිය අවුරුද්දේ. ඒක කොච්චරද? බිලියනර්ස්ලා වැඩිලා තියෙනවා 500කින්. සාමාන්‍ය බිලියනර්ස්ලා ලෝකේ හිටියේ 2095 2019 අවුරුද්ද අවසන් වුණා. 2020 පටන් ගන්නකොට 2095ක් තමයි බිලියනර්ස්ලා හිටියේ. බිලියනර්ස්ලා 500කින් වැඩිලා තිනවා. ඒ කියන්නේ හරියටම 120කින් විතර 125කින් විතර බිලියනර්ස්ලා වැඩි වෙලා තිනවා පහුගිය අවුරුද්දේ. පළවෙනි බිලියනපතිව 204න් 3 දෙනෙක් විතරයි ඔවුන්ගේ වත්කම් අඩු වෙලා තියෙන්නේ. ඉතුරු ඔක්කොගෙන් වත්කම් වැඩි වෙලා. ඒ නිසා 3-4 දෙනෙක් විතරයි මේ හිටපු ඒ ලයිස්තු ඇතුළේ එතෙක් හිටපු අයගෙත් පාඩු ලබලා තියෙන්නේ. ඒ නිසා ඇත්තට ලෝකෙ වෙන්නේ ඒක. අපි හිතනවා අපි මේ රටේ කම්කරුවෝ කියලා හිටන එක දැනගන්න කියලා. මේ වසංගතයක් මේ ලෝකාර්ථික බිඳවැටලා ආර්ථික අර්බුදයක් උඩ ඇත්තට වෙන්නේ මොකද්ද? ඇත්තට වෙන්නේ සියලු ආයතන වලට ධනය ගොඩගැහෙමින් තියෙනවා. ඒ නිසා අපි බල කරනවා දැන් අලුතෙන් තාක්ෂණික ඩිජිටල් ඇමතිවරයෙක් ආවා. අපි ඇමතිවරයාට කියනවා දැන් මේ ඩයලොග් සහ මොබිටෙල් සහ මේ කියන විවිධ ජංගම දුරකථන සමාගම් මේ අවුරුද්ද පුරා අතිපදන් ලාභ හොයලා තියෙනවා. දැන් අඩුමතරමේ තව අවුරුද්දක් ඉස්සරහට යනකම් අපි දන්නේ නැහැ මේ රටේ අධ්‍යාපනය පවත්වා ගන්න වෙන්නේ කොහොමද කියලා. පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට, තහ අනිකුත් දරුවන්ට ඒ අයට මේ කියන ජංගම දුරකථන ආයතන මේ ඔවුන්ගේ පහසුකම් ලබා දෙන අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කළ යුතුයි. නොමිලේ ලබා දෙන්න මොකද දැන් ඇති අවුරුදු එකහමාරක් තිස්සේ ලාභ වෙලා තියෙනවා. තවත් මොනවද හොයන්න හදන්නේ? ඒ නිසා දැන් මේක නොමිලේ ලබා දෙන්න ප්‍රතිපත්තිය මොකද? මේ රටේ අධ්‍යාපනයේ මොකද ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා මේ රටේ අධ්‍යාපනයේ රටේ අනාගතයේ ඒගොල්ලොන්ගේ වෙළඳැන්වීමල් තියෙන ඒවානේ. ඒ නිසා මේ රටේ අනාගතය එක්ක තමයි අපි මේ ක්‍රීඩාව කරන්නේ. අද ඉස්කෝල වලට එන්න බැරි වෙලා තියෙන්නේ. ඉස්කෝල වලට එන්න ඉස්කෝල කියන එක ක්‍රියාත්මක වෙන්නේ සූම් වලින් එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා. ඒවට එන්න බැරිලා තියෙන ඩේටා නැති ළමයි. දක්ෂය නෙමෙයි අද ඉස්සරහට ඉන්න ඩේටා දින කෙනා ඩේටා වලට සල්ලි විඳන් කරන්න පුළුවන් දරුවා දෙමාපියන්ගේ දරුවෝ විතරයි අද අධ්‍යාපන ලබන්නේ. මේක බරපතල අසාධාරණයක්. මේක දරුවන්ට කරන අපරාධයක්. මේ රටේ ඊළඟ පරම්පරාවට බිහි වෙන පරම්පරාවට කරන අපරාධයක්. මේක අපේ අනාගත පරම්පරාවත් එක්ක කරන ක්‍රීඩාවක්. ඒ නිසා මේ සමාගම් මේක ලබා දී යුතුයි. අපි අලුත් ඇමතිවරයාට කිව්වා කියනවා පුළුවන් නම් මේ කටයුත්තට අත ගහලා වැඩ පටන් ගන්න කියලා. බාර දුන්නා නම් අත්‍යංශ ටිකක් බාර දුන්නා ආයතන ටිකක් ඒ ආයතන වලට අයිති නේ මේවා. ඒ නිසා පුළුවන් නම් මේ වැඩේට අත ගහලා වැඩ පටන් ගන්න. ඒ නිසා මේක තමයි අපි දිගින් දිගටම අතු කරපු යෝජනා. ඉතින් ඔබට පේනවා දැන් මේනකොට නිරෝධායන වෙනවා කියලා නිවෙස් ආශ්‍රිතව මිනිස්සු මියනවා. අපි අපේ යෝජනාවලිය දිගටම ඉදිරිපත් කරලා ස්වේච්ඡා බලකායක් නිර්මාණය කරන්න කියලා ජනතාව මේකට සම්බන්ධ කරගන්න කියලා මේ ක්‍රියාවලියට ත්‍යාණ්ඩු දිගටම කරේ හමුදාව පාවිච්චි කරන එක. ඉතින් ඒතර අපිට පේනවා මේ ප්‍රශ්නේ එන්න වර්ධනය වෙන මොසක් ප්‍රවෘත්ති වලින් ආණ්ඩුව දවස දිනනවා. Tamanta අවශ්‍ය channel වලින් ඒ ප්‍රවෘත්ති ටික දාගෙන. නමුත් යථාර්ථයේදී මිනිස්සු දවස ගානේ හැම අස්සක් මුල්ලක් නෑරම වේගෙන් ප්‍රශ්න ගැටළු නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පෞද්ගලිකන් සේවකයා මේ මුහුණ දෙන තියෙන ගැටළුව, ඒ වගේම කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ගොවිය මුහුණ දෙන තියෙන ගැටළුව ඉදිරියේදී ඔවුන්ව ජනතා ව්‍යාපාරයක් වටා සංවිධානය කරන්නේ. ඒ නිසා මෙතන තියෙන එකම විසඳුම ජනතාවට සංවිධානය වීම විතරයි. ඊළඟ ඡන්දයක් එනකන් ඉන්නපාව විසඳන්න ඊළඟ ඡන්දෙත් ඕගොල්ලෝ ওই විදිහම අඳයි. ඒ නිසා ඒ වෙනුවට ජනතාව සංවිධානය වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාවලිය අපි ඉදිරියේදී මේනුවටත් අපි ඒකට සඳහා පියවර තබමින් ඉන්නවා. ඒ අපි ඉදිරියේ තව ශක්තිමත් වේ සඳහා කටයුතු කරනවා. ගැටුම් මොනවාද තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි මම අර යෝජනාවලිය අර අපේ යෝජනාවලිය මූලික වශයෙන් අපි ඉදිරිපත් කළ තියෙන යෝජනාව තමයි පාසල් ආරම්භ කරන්න බැරි වෙන බලපාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් පාසල් සාමාන්‍යයෙන් වහන්නේ කොරෝනා එහෙනකොට වහනවා. ඊට පස්සේ අනිත් ආයතන ඔක්කොම ඇරියට පස්සෙත් පාසල් අරින්න මාස දෙකක් විතර යනවා. විශ්වවිද්‍යාලේ මේ මුළු කාලෙම වහලා තියෙනවා. එතකොට මේකට අපි ගිනාපු යෝජනාව තමයි දැන් පාසලේ තියෙන ප්‍රශ්න එකක් තමයි පාසලේ පන්ති කාමරේ ළමයි 40ක් විතර ඉන්නවා. සාමාන්‍ය නාගරික වාසල. ඊළඟට මේ ස්කූල්ට එන්න දින දුරක් එන්න තියෙනවා. ඒතර මේක බස් එකේ හරි ස්කූල් වෑන් එකේ හරි නැත්නම් පුජ්ජලික ප්‍රමේකින් හරි එන්න ඕනේ. ඒතර මේ දෙක ඇතුළේ තමයි වැඩියෙන්ම මේ කන්ටැක්ට්ස් වල. ඒ කියන්නේ මේ නැත්නම් ඒගොල්ලෝ යම් කිසි දෙයක තව අයත් එක්ක ගැටෙන්නේ. ඒතර මේක අඩු කරන්න පුළුවන් ගමාශ්‍රිතව ඒකක නිර්මාණය කරන්න පුළුවන් නම් අධ්‍යාපන ඒකකය. ඒක අපි යෝජනා කරේ ගමේ පාසල, ගමේ පන්සල, පල්ලිය, ප්‍රජාශාලාව කියන ගම මුල් කරගෙන. මොනවා හරි තියෙන ග්‍රාම සේවා කොට්ටා මොකද ග්‍රාම සේවා කොට්ටාසේ 14000 ගණක් තියෙනවා. රටේ පාසල් තියෙනවා 10000 ගණක්. එතකොට මේ ආයතන හරියට ස්වාබැලීමක් කරා නම් පුළුවන් ඊළඟට ලක්ෂ දෙකහමාරක් ඉන්න ගුරුවරු ඊට අමතරව ලක්ෂයකට දෙකකට ආසන්න ප්‍රමාණයක් ඉන්න සංවර්ධිදාරික්. දැන් සංවර්ධිදාරිනුත් අලුතෙන් බඳවගත්තාට හරියමං කාර්යභාරයක් දෙන්න ආණ්ඩුව සමත්ලා නැහැ. උන්ට ඩියුටි එකක් දෙන්නේ. ඒ නිසා සංවර්ධිදාරිනුත් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කළා මේ හැබැයි දැන් අර පරණ මොඩල් එකට මේක ගෙනියන්න බැරි වෙයි. නමුත් මේ කියන සූම් අධ්‍යාපනයේ මේක අධ්‍යාපනයක් නෙමෙයි. මොකද මේ කියන තාක්ෂණ මාධ්‍ය ළමයි ඉගෙන ළමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ මොන හරි පාඩම් කරන එක විතරක් නෙමෙයි කොළවල වැඩක් විතරක් නෙමෙයි. ඒක පෞරුෂ සංවර්ධන ක්‍රියාවලියක්. ඒකට අනිවාර්යෙන් ගුරුවරු නැත්තම් කවුරු හරි කෙනෙක් මැදිහත් විය යුතුයි. ඒතර මේ මැදිහත් වීම දැන් වෙන්නේ දෙමාපියන් ගැතින්. ඒ දෙමාපියන් ගැතින් කරන්න පුළුවන් පවුල්ල කරනවා සමහර දරුවන්ට ඛේදවාචක වලට මුහුණ දෙන්න සිද්ධලා තියෙනවා. සමහර ගෙවල් වල ඉඩකඩ නැහැ. දැන් ওই සූම් අධ්‍යාපනයේ ඒක එහෙම කරන්නම් ඒකට යම් කිසි වයසක් ඉක්මවා යන්න ඕනේ. වැඩිහිටියෙක් වෙන්න ඕනේ. එක පැත්තකින් ඒ කියන්නේ කම්පියුටර් අනික ඒවට ලැප්ටොප් සීන් ඕනේ. මේ කියන ෆෝන් කෑල්ලකින් මේක බලන්න ගියාම ඇස් වලට අමාරුයි. ඒකෙන් විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ මුකූත්ගෙන ඇගීමක් නැතුව අධ්‍යාපනය මෙති කරන්නේ ස්කෝල් ආරණ දවසයි වහන දවසයි කියනවා. ඉතින් අපි යෝජනා කළේ තියෙනවා මෙන්න මේ විමද්දකට සලස්ම හදමු කියලා. එතකොට ඒකේ සමහරට අර අපි හිතන් ඉන්න ඔක්කොම කරන්න බෑ. දැන් මුකුත් කරෙන්නේ නැහනේ. දැන් අත්‍තරම කරනවා කියලා කිව්වොත් මුකුත් කරෙන්නේ නැහැ. නමුත් ඒ විමද්දකට සැලැස්ම ඇතුළේ යම් කිසි දෙයක් අපිට සපුර ගන්න පුළුවන්. එතකොට නව ආකෘතියක. දැන් හැබැයි මේ හැම එකක්ම කරන්න දැන් මේ යන මේ තියෙන මේ මොකද්ද මේ තියෙන ලයින් එක තියෙන මේ තියෙන තරගන ක්‍රමේ. දැන් මේ තරගන ක්‍රමේ තියෙන උඹලා අක්‍රීයව යල්ලා හමුදාව තමයි ඔක්කොම කරන්නේ. ඒ මුලින්දලා පටන් ගත්තේ එහෙමනේ. දැන් සෞඛ්‍ය අංශ පව ආකර්මණය කරන එකනේ මේ ආණ්ඩුවේ පිළිවෙත. දැන් අපේ වැඩපිළිවෙලේ ප්‍රවේශය දෙන මේ පැත්තේ නෙමෙයි. කොහොමද සමාජයක් කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්න ලෑස්ති කරන්නේ? දැන් මිනිසුන්ට කියන්නේ ගෙදෙට්ලා හිටපන් කියලානේ. දැන් ෆෝන් එක අපි ගත්තොත් අහන්නකෝ. හරිද? නිවසට වී සිටින්න. දැන් වසංගතයක එහෙම කරන්න බෑ. ඒ වසංගතයකට මුහුණ දීම සඳහා ජනතාව සංවිධානය කරගන්න ඕන. ඉතින් ඒක තමයි වාමාංශිකයන්ගේ ප්‍රවේශය. වම දිගටම ලෝකේ මොන හරි කෙරිච්ච තැන්වල මේක කෙරලා තින්නේ ජනතාවයකට සංවිධානය කරගෙන ජනතාවයකට බද්ධ කරගෙන. එතකොට ඒ කියන්නේ එකෙන් කියන්නේ ජනතාව නැවත වැඩ කරනකල ඒතර වැඩ කරන කරන එක තත්ත්වනු රැලි වල ප්‍රමාණය අනුව තීරණය කරන්නේ. නමුත් මෙහෙම මේක සංවිධානය කරගන්න ඕනේ. ඒතර ආණ්ඩුවට එහෙම වුණාවක් නැහැ. ආණ්ඩුවට ඕනේ මේ බලාධිකාරී හදාගෙන හමුදාව පාවිච්චි කරලා ඔය ටිකක් මොන හරි ටිකක් කරලා මිනිස්සු යට කරලා මිනිස්සු අත්තරඹු ගන්නවා කියලා පෙන්නලා පස්සෙන් එලවලා අර මිනිස්සුන්ව ජෝක් කරවලා අර මේ අර මේ ඩ්‍රෝන යවලා ඒවෙන් තව බය කරලා මේ යන්නේ එක දහරා එක ක්‍රම එක පිළිවෙල. හරිද? ඒ පිළිවෙලට ඔය අදාළ නැහැ. ඒ පිළිවෙලට ඉස්කෝල ඒ පිළිවෙලට ඇත්තම දැන් විශ්වවිද්‍යාල කියන අනවශ්‍ය ක්ෂේත්‍රය. හරි දැන් අත්‍යවශ්‍ය ඒවා කැඳවනවනේ විශ්වවිද්‍යාල කියන අනවශ්‍ය එක. මොකද ඒකට හේතුව විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේකට විරෝධය පළ කරයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ලීටේ. ඒකට බය හඳු. ඒ නිසා විශ්වවිද්‍යාල වහලා තියන්න මේගොල්ලෝ කටයුතු කරා. දේකියාපව අරින්දි විශ්වවිද්‍යාල වැහුවා. ඒ නිසා මෙතන ඒ වෙනස තියෙනවා. ඒ වෙනස නිසා තමයි මුකුත් වෙන්නේ නැත්තේ. ඉතින් ඒ යන අතරතුර ඔබමතු කරන වගේ අපි හිතමු යම් කිසි channel එකක් දෙකක් පටන් ගන්නවා. සමහර පුජ්ජලික නාලිකාවලුත් ඉල්ලීමක් කරනවා. මෙන්න මේ කාලයේ මෙහෙම දරුවන්ගේ අධ්‍යාපන සඳහා වෙන් කරන්න කියලා. ඒතර අපි රටක් විදිහට ලෑස්ති වෙන්නේ එහෙම. එතකොට ඒ TV program එක පෙන්වන්නත් උනේ gedare balanne කොට මේක බැලෙන්නේ නැහැ. දව ගෙදර ඉඳලා ඔක බලන්නකොට බලන්නේ නැහනේ. ඉතින් ඕක කරන්න පුළුවන් ඒ ටීවී එකත් සම්බන්ධ කරගෙන. නැත්නම් ඒ ටීවී channel එකත් සම්බන්ධ කරලා අපි අර කියන ප්‍රාදේශීය ස්ථානේ පන්සල හරි පාසල හරි ප්‍රාදේශීය ඔය කියන මොකක් හරි මධ්‍යස්ථානයක් හරි සම්බන්ධ කරලා එතෙන්ට දරුවෝ ටික ගෙනලා එතකොට තියෙන threat එක අඩුයි අවදානම අඩුයි. අවදානම නැති වෙන්නේ 100%ක් ඒක. නමුත් මේ වගේ වසංගති උච්ච අවස්ථාවක අපිට බැරි වෙයි. නමුත් වසංගති අඩු වෙලා යනකොට හරි ඊළඟ රැල්ල අතරමැද්ද හරි කාලේ අපිට මේක කරන්න පුළුවන්. දැන් ස්කූල් අරන දවස්සක් තාම කියන්නේ නැහැ. ඇත්තම වැඩ පිළිලක් නැහැ මේක. ඇත්තම රටේ ඊළඟ පරම්පරාවත් එක්ක කරන කාලකන්ණි ගනුදුරුවක් මේ. මේ ඇමතිවරු මේගොල්ලන්ට මේක ප්‍රශ්නයක් නැහැ. මේක සදාහට වහලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම නෙමෙයි මේ මේ සම්බන්ධ පීඩාවටපත් වෙච්ච දෙමාපියෝ ඉන්නවා. ඇත්තට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. දැන් දෙමාපියෝ හිතනවා ඩේටා දාලා දැන් කොටසක් දෙනවා ඩේටා දාලා දුන්නාම හරි කියලා. ඩේටා දාලා දුන්නාම මේ ඩේටා වලින් කරන වැඩ අපි දන්නේ නැහැ. දරුවෝ කරන වැඩ. ඒක තව පැත්තක ප්‍රශ්නයක්. දරුවෝ වෙන වෙන දේවල් වලට පෙළඹිලා තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා මුළු සමාජයේම යම් කිසි ආකාරයක අභියෝගයට මුල් දෙන මේ දරුවන් ගැද්ද අපේ සම්බන්ධ ප්‍රශ්න. ඉතින් ඒක තමයි මම කිව්වේ. දැන් අපි මේ දැන් අපි සමස්තයක් ඉදින් අපි යෝජනා දිහා බලන්න ඕනේ. අපි ඒකත් ඉදිරිපත් කරනවා. හැබැයි දැන් ඒකෙත් මෙන්න මේ ප්‍රායෝගික ප්‍රශ්න අපි දැන් මොකද අපි දැන් දෙයක් කියපු ගමන් ඊළඟට ඕකට තව උත්තරයක් දෙනවනේ. ටීවී දාලා දුන්නාම ටීවී බලයිද? ටීවී බලාගෙන ඉඳිච්චෝ ප්‍රශ්න ඕනේ. ඒ නිසා දැන් අපි ඉදිරිපත් කරපු යෝජනාව ඕකත් සම්බන්ධයි. ඒ කියන්නේ රජයට පුළුවන් ටීවී channel එකනොත් මේක මේකට එක ප්‍රවේශයක් ගන්න. ඒතකොට මේ ටීවී channel එක අර කියන මධ්‍යස්ථානවල ඉඳලා බලන්නත් පුළුවන්. ඒකක් තියෙනවා. මොකද අඳුම්තරම් දැන් ඒකවත් කළේ නැහනේ. දැන් ඔබතුමා කරන ප්‍රශ්නේ මේ පැත්තෙන් එන්නේ. يعني කරන්න පුළුවන් ආරම්භක පියවරවත් තියලා නැහැ කියන එක. ඉතින් ඒවත් තියෙනවා මේක ඇතුලේ. ඒක හරි. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව දැන් හදලා තියෙන චක්‍රලේක ඔක්කොම ගහලා තියෙන්නේ ස්කූල් වල ප්‍රින්සිපල්ලාට Zoom meeting කරනවාද කියලා බලන්න. මේ පන්ති කාමර වල Zoom meeting කරනවාද බලන්න. ඇත්තටම ගත්තොත් කිසිම ආකාරයක මේ ප්‍රායෝගිකව මේ දේ ගැන අලුත් හිතීමක් නැතුව අර පන්ති කාමරයේ කියන හිතීමෙන් මේක ඇතුලේ හිතනවා. ඉතින් මේ වසංගතයේ මේ වගේ තත්ත්වයන් කියලා කියන්නේ මිනිස්සුන්ට අලුතෙන් දේවල් හිතන්න පොළඹවන තත්ත්වයක්. ඒ නිසා ඒක එන්න ඕනේ. ඉතින් ඒක ආණ්ඩුවට කියන්නේ නැහැ. ඉතින් ඒක උමනාවක් නැතිකම. අනික මේ ආණ්ඩුවට මේ මං හිතන්නේ වසංගතේ නරක නැහැ. අපිට පේනවා වේගෙන් ආයතන විකුණනවා, වේගෙන් ඉඩම් විකුණනවා, වේගෙන් ඔක්කොම ටික කරනවා. ජනතා විරෝධී ඉන්න පුළුවන් දේවල් ටික ඔක්කොම කරනවා. ඒ නිසා වසංගතේ නරක නැහැ මේ ආණ්ඩුවට. ප්‍රශ්න ගැටළු අවසන් නම් අපි මාධ්‍ය හමුව අවසන් කරනවා. බොහොම ස්තුතියි අද මාධ්‍ය හමුවට සහභාගී වෙච්ච